අර චිත්ත විපේකයි. ඒ කියන්නේ මේවයි හිත්‍ය දෙන්නේ නැහැ. රූප කියලා යමක් කියනවනම් ඒවා හිත්වලට අයිති දේවල් නෙවෙයි. රූප කියලා යමක් කියනවනම් අරමුණු වෙන දේවල් නෙවෙයි. රූප කියලා යමක් කියනවනම් සිතුවිලි හැඟීම් වෙන්නත් බෑ. හරිද? ඒක වෙනම වෙන් කරනවා. එතකොට රූපය කියන දේ කොයි වගේද කියලා කියනකොට කියනවා රූපය කියන දේ උපදින්නෙම අවිද්‍යාව කියන හේතුවෙන්. හරිනේ? එතකොට රූපගේ 28 කටපාඩම් කරලා දැනගත්තට ධර්මය දැනගත්ත නෙවෙයි. රූප 28 ගැන දන්නා බවත් රූපය කියන තියෙන ඒ තොරතුරුත් අවිද්‍යාව මත තියෙන්නේ කියලා යාට දැනගන්න සැලැස්සුවා මිසක් ධර්මය දන්නවා නෙවෙයි. මේ කියන්නේ අපේ පුතේ මෙහෙමයි. දැන් කෙනෙකුට වැරද්දෙන් නිර්මාණය වෙලා තියෙන්නේ මොනවාද කියලා අඳුනගන්න වැරද්දෙන් නිර්මාණය වෙච්ච සියලු නිමිති ගැන කියාදෙනවා.
එහෙමයි. හරියටම හරි. වැරද්දෙන් නිර්මාණය වෙච්ච සියලු නිමිති.
සියලුම නිමිති. එතකොට රූප කියන ඒ හැඟීමෙන් තියෙනවා මේ මෙච්චරක් දේවල් කියලා ඒවට මේ විදිහේ අඳුනා ගැනීමක් තමයි ලෝකයේ කරලා තියෙන්නේ කියලා රූපය ගැන ලෝකයා දැනන් ඉන්න ඒ හැම නමකටම අදාළ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පෙන්නන වැරද්දෙන් නිර්මාණය වුණු රූපය කියලා බාරරන් තියෙන්නේ උපරිම මෙච්චරයි. මීට වඩා රූපය කියන්න දෙයක් නැහැ. මේක අඳුන ගන්න ඕනේ. දැන් අපි හිතමුකෝ දැන් ඒව අරමුණු කරන්න බෑ, හිතුවිල්ලකින් උපදින දෙයක් නෙවෙයි කියලා මෙහෙම කිව්වොත් පමණින් අපි ඕක දැනගත්තට රූපය අතහැරෙන්නේ නැහැ. මෙන්න මේ ලෝකේ ප්‍රශ්නේ තියන්නේ ඒක. හිතනවා ඒක දැනගත්තාම විද්‍යාව දැනගත්තා කියලා. වං කියන්නේ ඒකයි වැඩේ තියෙන්නේ.
අවිද්‍යාවෙන් බින්දගෙන විද්‍යාව දැනගත්තා.
මෙහෙම දන්නකෝ. ලෝකට මේ වෙලාවේ යම් වැරද්දකට මාව අල්ලගත්තා කියලා කියන්නකෝ. මාව අල්ලගත්තට පස්සේ මගෙන් ප්‍රශ්න කරනවා. හරිද? මයින් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කරනකොට ඒ වෙච්ච වැරද්ද මන්ද කළේ කියලා කියනකොට මං කියනවා මම තමයි කළේ. එතකොට ඔයාට හිතිලම දෙයක කළේ. ඔයාට හිතිලම දෙයක කළේ කියලා අහනකොට කියනවා නෑ මට හිතිලා නෙවෙයි. මෙන්න මේ මෙයා නිසයි මට ඒක කරන්න උනේ කියලා මම කියනවා. එතකොට කවුරු නිසාද කියනකොට මම ඒ කෙනා කියනවා. මේ සරත් මහත්තයා නිසා. සරත් මහත්තයා තමයි ඒක කරන්න මාව පෙළඹුවේ. මට මිනිස්සු කුඩ ගහන්න හරි අනුන්ගේ දේවල් හොරකම් කරන්න හරි මොනා හරි දෙයකට ඒක මය අවශ්‍යතාවයකට නෙමෙයි මෙතුමගේ අවශ්‍යතාවයට තමයි මම තමයි කරලා
තියෙන්නේ.
එතකොට ඊළඟට කරන්නේ මෙතුමව ගන්නවා ප්‍රශ්න කරන්න. මෙතුමව ප්‍රශ්න කරන්න යනකොට එතුමා කියනවා ඔව් මම එහෙම දෙයක් කරන්න කිව්වා තමයි. හැබැයි ඇත්තටම ඒක මගේ අවශ්‍යතාවයටම නෙමෙයි. ඒකට මේ අහවල් කෙනා තමයි මට ඒකට බල කිරීම කරන මට මේක කරන්න කියන්නේ කියලා. ඔහොම ඔහොම ඔහොම
වාගෙන
ගියාම එක්කෙනෙක් කියනවා ඔව් මම තමයි කරන්නේ. එයා කියනවා මම තමයි කරන්නේ. ඊට පස්සේ කියනවා ඔයාට පුළුවන් ද ඒක නවත්තනවද? ඔයා ඒ කරන දේ නවත්තනවද? ඊට පස්සේ කියනවා නෑ මම නවත්තන්නේ නෑ කියලා. ඇගෙන මම නවත්තන්නේ නෑ. එයි කියනකොට කියනවා මගේ වැඩේ එහෙම කරන එක. මම ඊට අසහනව ඇති ඔයාගේ වැඩේ එහෙම කරන එක නම් ඔයා මේක නවත්තන්න එක මොකද කරන්න ඕනේ? නවත්තන්න නම් මම මෙහෙම නොකරන විදියට හදන්න ඕනේ. ඔව්. එතකොට දැන් අපේ දැන් රූප ගැන අපි කොච්චර දැනගෙන ඉගෙන ගත්තත් කියනවා මේ රූපය කියන දේ නිර්මාණය වීම වෙලා තියෙන්නේ අවිද්‍යාව කියන හේතුව. අවිද්‍යාව කියන මුලෙ. හරිද? ඊළඟට නාම කියලා චෛතසික කියලා කිව්වේ අපි දැන් 54ක් තියෙනවා කියලා. ওই චෛතසික කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියන නාම ධර්මතා තුන තමයි බෙදන්නේ 54කට. වෙන මොකක්වත් නෙවෙයි. මේ පංච උපාදානස්කන්ධයේ බෙදපු හැටි තමයි අභිධර්මයේ තියෙන්නේ. හරි. මේ කියන්නේ හරියටම දැනුවත් කරනවා. සැප ගතිය දැනෙනවා නම්, දුක් ගතිය දැනෙනවා නම්, මධ්‍යස්ථ ගතිය දැනෙනවා නම්, ඒවා දේවල් වස්තු මුල් කරලා කියලා අදහස තියෙනවා නම්, ඒවා භාවනා කරලා ඇති වුණු සැප දුක් කියන අදහස තියෙනවා නම් කියලා මොකක්ම බෙදෙනවා. එතකොට ඒ වේදනාව ගැනත් කියන්නේ මෙයා නිර්මාණය කරන්නේ අවිද්‍යාවෙන්.
අතරටම යන හැම එකේම අර පාස්සපාරි කිහිය හරි බෙදෙන සියලු දේ අතරට
අවිද්‍යාව ගන්න.
ඔව්. එතකොට දැන් ඉස්සෙල්ලා උගන්නලා ඉවර වෙලා කියා දීලා ඉවර වෙලා කියනවා මෙන්න මේවා නිර්මාණය වුණේ, හරිද, මේවා සකස් වුණේ මෙන්න මේ මෙයා නිසා, හරිද, සංකාරය ගැනත්, හරිද, සංකාරය ගැනත් විඥානය ගැනත්. ඒතර විඥාන ඔන්න හයක් විදියට වෙන් කරනවා. චක්කු විඥාන, සෝත විඥාන කියලා අපි දන්නා විදියට. ඊට පස්සේ කියනවා තවත් මේක බෙදුවාම කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කිහිපෙම බෙදුවට පස්සේ හිත 89ක් 121ක් කියන බෙදීමක් එනවා. ඒ තමයි විඥාන කියන වචනෙන් හම්බෙන සියලුම තොරතුරු. විඥානය කියන වචනෙන් හම්බෙන සියලුම තොරතුරු.
මම රෙකෝඩ් කරනවා කරනවා සර්. රෙකෝඩ් කරනවා.
එතකොට ඒවා ඔක්කොම යන දැනගෙන ඉගෙන ගත්තට පස්සේ ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ටික අවිද්‍යාව කියන හේතුව නිසයි නිර්මාණය වෙන්නේ. හරිද? එතකොට ඔක්කොම දැන් මේ කියලා ඉවරුණාට පස්සේ ඔව් කියනවා අවිද්‍යාව කියන හේතුව නිසා කියලා. එතකොට දැන් කවදා හරි රූපය කියන දෙයින් නිදහස් වෙන්න නා. රූපේ නිස්සරණයක් නිදහස් වීමක් වෙන්න නා. අවිද්‍යාව ඉතුරු නැතුව අවසන් වුණොත් විතරයි රූපයෙන් නිදහස් වීමක් වෙන්නේ කියලා දැන් පෙන්නලා දෙනවා. හරිද? එතකොට දැන් රූපේ අවිද්‍යාව නිසා නිර්මාණය වුණා කියලා කිව්වට අවිද්‍යාව කියන එකක් මිසක් අවිද්‍යාවෙන් නිර්මාණය වෙනවා මිසක් අවිද්‍යාවෙන් නිර්මාණය වෙනවා කියලා දැනගත්තට රූපයව නිස්සරණය වෙන්නේ නැහැ, රූපය අතහැරෙන්නේ නැහැ, නොපෙන වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් අවිද්‍යාව කියන කෙනා අන්තිම කෙනා කියමුකෝ. හරිද? ඔන්න එයා ඉන්නේ, එයාගෙන් අහනවා ඔයා කොහොමද අත්හරිනවා නම්, ඔයා කොහොමද අවසන් කරනවා නම්, අවසන් කරන්න තියෙන්නේ කියනට කියනවා ඔයා විද්‍යාව හොයාගන්න, ඔයා විද්‍යාව උපදව ගන්න. විද්‍යාව ඉපදුනොත් ප්‍රශ්නයක් නෑ, අවිද්‍යාවට පවතින්න බෑ. එතකොට විද්‍යාව මොකද්ද කියනකොට කියනවා සත්‍යම වූ ස්වභාවය, සම්මා දිට්ඨි සා විජ්ජා. සම්මා දිට්ඨියටයි විද්‍යාව කියන්නේ. සත්‍යම වූ යම් ස්වභාවයක් තියෙනවා, ඔබ ඒ ගැන දැක්ම ඇති කරගන්න. එයා අපිට දෙන පණිවිඩයක එයා බය නැතුව කියනවා මේ ඔක්කොම නිර්මාණය කරන්නේ මම.
මම තමයි.
ඔයා වෙන කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. දැන් කලින් හිටපු ඔක්කොම ජරා මරණ ප්‍රශ්න ආදී ඔයාද ඇත්තම මේ ප්‍රශ්නේ මේ හැදිලා තියෙන්නේ ඔයාගෙන්ද කියනවා මම එහෙම දෙයක් ඇති මේ ඇතිවීම කියන එක වෙනවා තමයි. හැබැයි ඒක උපදින්නේ ජාතිය හේතුවෙන් කියලා එයා කියනවා. මෙයා තමයි මගේ මේ වැඩේ කරවන්නේ. ඔහොම ඔහොම ගිහිල්ලා සංකාරපත්‍ය විඥාන ඊට පස්සේ සංකාරයේ කුමකින්ද කියලා හමුවට කියන අවිද්‍යාවෙන් කියලා මෙයන් කියනවා. මෙයා කියනවා මම තමයි නිර්මාණය කරන්නේ. යම් දවසක මෙයා කියනවා විද්‍යාව උපදව ගත්තොත් අන්න එදාට විතරයි මගේ වැඩේ මම නවත්තන්නේ. එදකම මම නවත්තන්නේ නෑ. මේ අභියෝගයක් බාර දෙනවා. පුළුවන් නම් ඔයා විද්‍යාව හොයාගන්න. සම්මාදිට්ඨිය කියන සත්‍යම ස්වභාවය පිළිබඳ දැක්ම ඔබ උපදව ගන්න. ඊට පස්සේ ඔන්න ඔය අභියෝගය ආවට පස්සේ සම්මාදිට්ඨිය උපදව ගන්න මොකද්ද කළ යුත්තේ කියලා දැන් හොයනකොට හම්බෙනවා හේතු දෙකක් හදා ගන්න ඕන. හේතු දෙකක් හදා ගන්න ඕන. එකක් තමයි බාහිරින් ලැබෙන්න තියෙන හේතුවක් තියෙනවා. ඒ හේතුව සම්පූර්ණ කරගන්න ඕනේ කවදා හරි.
කල්‍යාණ මිත්‍රයන් මොනසේ කියන ශ්‍රී සද්ධර්මය අහන්න ඕන.
දෙකයි අනන්‍ය සසෙන්නේ. ඒතරියොන්න කිව්වා මොකද්ද? බාහිරින් ලැබෙන්න ඕනේ කිව්වා මොකද්ද?
මුණගැසීම සහ හේෂන්.
සත්‍ය කියලා යමක් තියෙනවා නම් ඒ සත්‍ය කියන ස්වභාවයට අදාළ වූ එයම යෙදිලා තියෙන දේශනාවක් බාහිර කෙනෙක්ගෙන් ඇහෙන්න ඕනේ. මේකට කියනවා පරතෝච ගෝසෝ සත්‍යානුසන්දි. බාහිර වූ කෙනෙක්ගේ ගෝසාව සද්දයක් ඇහෙන්න ඕනේ. වචන, වචන කොටස, වචන පතයක්, වචන ඒක අර්ථයට එන්න දාලා කළ දේශනාව. ඒ සත්‍යම ඝටිත වෙච්ච, සත්‍යම කැටි වෙලා තියෙන, යෙදිලා තියෙන ඒ අර්ථයෙන් අදාළ වූ දේශනාවක්, කතා බහක් බාහිර කෙනෙක්ගෙන් ඇහෙන්න ඕනේ. ඔන්න දැන් හොයාගන්න විදිය කියන. හරිද? ඊට පස්සේ අජත්තං යෝනිසෝ මනසිකරෝති. තමන් නුවණින් විමසීම කියන කාරණාවේ දෙන්න ඕනේ. එතකොට මේ දෙක ආයත් විස්තර කරනවා. හරිද? මේ දෙක විස්තර කරනවා. මොකද්ද සත්‍යානුසන්දි කියලා කිව්වේ? යම් සත්‍යම වූ ධර්මතාවයක්, යථාභූත වූ ස්වභාවයක්, මේ ඔක්කොම එකම දේ ගැන අඳුන්වලා දෙනවා. උපදින්නා වූ හැබෑම යම් ධර්මතාවයක් ඇද්ද, එය යෙදිලා තියෙන දේශනාව ගැනයි මේ කියන්නේ. බාහිරින් ඇහෙන්න ඕනේ එහෙම එක. යෝනිසෝ මනසිකාරේ යනු කුමද්ද? යෝනිසෝ මනසිකාරේ යනු කුමද්ද කියනවා? බාහිර නිමිති තොරතුරු එකතු නොකොට ඇහුණු යම් බාහිර නිමිති තොරතුරු වෙන කිසිත් එකතු නොකොට ඒ ඇහුණු සත්‍ය ස්වභාවයට අදාළ විමසීම තමා තුළ විය යුතුයි. ගොඩාක් දෙනකොට බැරි ඕක.
ඒකම පමණක් විමසන්න ඕන.
ඒ කියන්නේ යම් වෙලාවක සත්‍යම මෙයයි කියලා, සත්‍ය මෙන්න මෙයයි කියලා යමක් යම් සත්‍ය කියන ස්වභාවයක් ගැන කිව්වනම්, කියා දුන්නනම් ඒකට බාහිර වූ වෙන කිසිවක් ආයේ ඈඳින් එකතු කරන්නේ නැතුව. හරිද? ඒ ස්වභාවයටම ඒ විදියටම අදාළව විමසීම කෙරෙන්න ඕනේ තමා විසින්. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. හරිද? මෙන්න මේ දෙක හරියට සිද්ධ වුණොත් හොඳ
දේශනාවක් යෝනිසෝ
මනසිකාරය. මේ දෙකකට හරියටම සිද්ධ වුණොත් අන්න ඒක සම්මා දිට්ඨිය කියන දේ උපද්දලා දෙන වෙලාව වෙනවා. ඒ වෙලාව ඒක සම්මා දිට්ඨිය කියන දේ වෙනකොට ඒක තේරෙනවා. මෙන්න ඇත්තක් නොදන්නා කමින් හිතන කියන කරන කියලා නිර්මාණය වෙන මෙන්න මේ දේවල් ටිකේ නිස්සරණය අවසන් එතකන් අයින් වෙන්නේ නැහැ. එතකන් අයින් වෙන්නේ නැහැ. එතකොට නැවතත් මට කියන්න ඕන දේ තමයි යෝනිසෝ මනසිකාරය කියන දේ ගැන. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අර ඕගොල්ලොන්ට මම ඉදත් මතක් කළා. අපි හිතමු දැන් න්‍යායක් තියෙනවා නම්, අපි ඉගෙන ගත්ත න්‍යායක් තියෙනවා කියලා හිතමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අගය එකතු වුණාම ඒක අංශක 180යි නේද? දැන් ඕක තමයි අපට ත්‍රිකෝණයේ ගැන අභ්‍යන්තර කෝණවල එකතුව ගැන අපට පිළිගන්න පුළුවන් තියෙන සත්‍යම තොරතුර. හරිද? ඒ තොරතුර අපි ඒ විදියට පිළිගත්තට පස්සේ අපි දැන් ඊළඟ වෙලාවක ඒ අභ්‍යන්තර කෝණ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ගානක් විසඳන්න යන වෙලාවේ අපි මේ න්‍යාය මේ විදියටම අරගෙන ඒ න්‍යායට අනුවමයි කල්පනා කරන්න වෙන්නේ. එතකොට බැරි වෙලාවත් මේක ගැන අපට තව මතවාද මොනා හරි තියෙනවා කියලා අපි හිතමු. අපි හිතමු එහෙම එක කවුරු හරි තව අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා නෑ මේ ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල අගය 240ක් විය හැකි 240ක් විය හැකි නේද එතකොට එහෙම දෙයක් අදහසක් තියාගෙන මෙයා මේක විමසන්න පටන් ගත්තොත් මෙයාට මේක નિවරුදිය කරන්න සහ සැක නැතුව මේක කරනවායි කියන කාරණාවකට එන්න එයාට දෙකෙන්ම උත්තරයක් එනවා දෙකම ගලපුවොත් උත්තරයක් එනවා උත්තර දෙකක්
පරස්පර
180 ගලපලා දීලා තියෙන කෝණ දෙකේ යගේ එකතු කරලා ඒකෙන් අඩු වුණාම එන උත්තරයකුත් තියෙනවා දීලා තියෙන කෝණ දෙකේ යගේ එකතු කරලා 240න් අඩු වුණාම එන උත්තරයක් තියෙනවා නේද එතකොට දැන් මේකෙන් කෝකද හරි කියන කෝකද මේකේ හරි කියන එක එයාට ගැටලුවක් තියෙනවා මම මේ කියන උදාහරණ ඇතර සාර්ථක නැහැ ගැලපෙන්නේ
නැහැ ඒක හරි පැහැදිලි
එතකොට ඒ වගේ මම සම්මාදිට්ඨිය කියලා දැන් අහගත්ත දෙයක් තියෙනවා කියමුකෝ මම අද මට දැන් දේශනාවක් අහලා බුදුවරු සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළා කිව්වේ මෙන්න මේ සත්‍ය ස්වභාවය දැනගැත්නීම කියන කාරණාව පාවිච්චි කරලා තමා බාහිරාදී තිබුණු නිසියලු නිමිති තොරතුරු වලින් ඒ මනසේ වටිනාකමෙන් නිදහස් වුණා කියලා මට ක්‍රමයක් කියනවා මට ඒක ඇහුවට පස්සේ මම මේක අහගත්තට පස්සේ මම නුවණින් විමසීම කරගෙන යනකොට යනකොට මම මේට කලින් අහපු සම්මාදිට්ඨියයි කියන ලද හිතන ලද තොරතුරු මෙතෙන්ට එකතු කරලා මේකට ගලපලා මේකට ඇතුල් කරලා චුට්ටක් හරි හිතුවොත් මට බුදුරජාණන් වහන්සේ පෙන්වන්න ලෑස්ති වෙන තන ලැබෙන්නේ නැහැ. ඒකයි කියන්නේ බාහිර කිසිම තොරතුරක් එකතු නොකොට ඇහුණු සත්‍ය ස්වභාවයට අනුවම ඔබ විමසීම කළ යුතුයි. අපි හිතන් ඉන්නවා ලෝකේ බොහෝ දෙනෙක් යෝනිසෝ මනසිකාරය කියන්නේ ඔළුව පුපුරන තරමට හිතන එක කල්පනා කරන එක කියලා.
අපි දැන් හිතනවා එක බණක් අහනවා අපිට හරි බවක් තේරෙනවා දැන් අපි ඒක ප්‍රායෝගික කරන්න හදනවා එතකොට ඒ අතරේ අපි තව බණ
අහනවා
එතකොට දැන් අපිට මේක දහයි දැන් මම කරන්නේ ගොඩක් මම බලනවා ඒක මට ඇප්ලයි කරලා එතකොට මගේ වෙනස් වීමක් නැත්තම් මම දන්නවා ඒක මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා
කියලා
දැන් ඒ වැරද්ද තේරුණාම අපි තව ඒක හොයාගෙන යනවා ඒහා සම්බන්ධ. ඒතරම් හාමුදුරුවෝ කියන තැන අපිට හරි අමාරුයි මොකද අපි මෙනෙහි කරනවා ගොඩක් වෙලාවට අර අහපු බණත් එක්ක
මේවා. අනිත් එක ස්වාමීනාස දැන් අපි ඔයා පිටකේ අපිට හුරු නැහැ ස්වාමීනාස. දැන් කියෙව්වත් ඒක වචන ටිකක් විතරයි. ඒවයි තේරුම ඒක අපිට ගෝචර නැහැ ස්වාමීනාස. එතකොට හරිදත් මම කිව්වා අපි හරි අසරණයි සම්මා. අපිට අර හරුණ කල්‍යාණ මිත්‍රන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා ඒ ශ්‍රී මුකෙන් දේශනා කරපු සද්ධර්මය ඔය අර අනුශාසනා ප්‍රතිහාරයකින්ම පමණමයි ඔය කියන තැන ඇල්ලෙන්නේ. ඒ ඇරෙන්න අපිට දන්නේ නැහැ. අපි අරකත් හරි මේකත් හරි
හැමදේම පැහැදිලි. ඒ කියන්නේ මට ආයි ප්‍රශ්න නැහැ. මට තියෙන ප්‍රශ්නේ දැන් අපිට මේක හැමතිස්සෙම කරන්න ඕනේ නැහැ කියලා සම්මහන්ස් කිව්. ඒක සඳහන් කරා. දැන් මම තනියම ඉන්න වෙලාවට දැන් මම ගොඩක් වෙලාවට ගෙදර උදේ උයනවා. එතකොට දැන් මට අර විඥානය කියන තැන තමයි මම ස්වාමීන් වහන්සේගෙන් ගොඩක් මේක අල්ලගත්ත තැන නම් රූප. මට දැන් තේරෙනවා මම රූපයකට බැස්සොත්
මේ පැත්තේ මම ඉපදිලා මම නටනවා කියලා. يعني මගේ වචන, මගේ කය, මගේ සිතුම්, එයා නැතත්මක රූපේ පේනේවා. ඒක ඔක්කොම හරි පැහැදිලි. හැබැයි දැන් මම කෙනෙක්ට එකපාරටම මුණ ගැහෙනවා. එතකොට අර මුකුත් නැහැ හාමුදුරනේ. හැබැයි එතන ඒ සංවාදයේ මොකක් හරි ගැස්සීමක්, يعني මගේ හිත ගැස්සෙන තැනක් ආවොත් මම අවදි වෙනවා. මට එතකොට තේරෙනවා මේ විඤ්ඤාණය ඔන්න මාව නටවන්න හදනවා කියන හැඟීම මට පසුගිය දවස් දෙක තුනෙන් පස්සේ මම ප්‍රායෝගිකව මට ඒක නැරිනවා. ඉතින් මගේ ප්‍රශ්නේ අපිට ඒ පමණ ඇතිද? يعني නිකන් කොහේ අපි ඉන්නවා? يعني අපි සාමාන්‍ය ජීවිතේ ගත කරනවා. ඔව් සම්මතිය දැන් උදේ හැමතිස්සෙම ඔබ හිතන්න ගියොත් ඒක හරි වෙහෙසයි. හැබැයි දැන් දුකක් කියන දේ නෑ හාමුදුරනේ. ගොඩාක් නැහැනේ. ගොඩාක් දුරට හිටපු තැන සාපේක්ෂව මට ඒ සිදුවීම වෙනවා. දුක නැහැ. හැබැයි මෙතනින් එහා මොකද්ද තියන්නේ?
මොකක්ද කරන්නේ? මට ඒ
ගැටලුවම තිබුණා. ඒක අපි
ඒක සැලකට ඇවිල්ලා කියලා ඉස්සෙල්ලා ආවෘතික වෙනින් නෑ නේද අපි දැන් අද දවසේ කරන දේනා උදේ යනවා හවස තව එකක් ගන්නවා නේද ඒකද භික්ෂුන් වහන්සේ නමගේ නේද නේද එතකොට ඒක භික්ෂුන් වහන්සේ නමගේ නේද එතකොට ඒ නිවීම උදේ ඒකලා තිබුණු ධර්මයේ ආත්මයකට අනුපසින් වෙනස් එකක් අද අපිට මෙන්න මෙහෙම වෙලා තියෙන නමුත් නෑ අපිට අනවශ්‍ය හරි සරව අපේ වල කල්පවල සම්බන්ධයි අපි සාමාන්‍යයෙන් මෙහෙම හිතන බලන්නකො ඔබලෝ අද ගොල්ල දන්නේ භාෂාව ඉගෙන ගන්න නේද දන්නක භාෂාවක් ඉගෙන ගන්න අපේතම වලට ඉන්න හරි භාෂාවක් ගන්න තමයි කවුරුත් නෑ කොන්න වැඩි නෑ හරි ග්‍රීක හරි අපි කියන්නේ ග්‍රීක වගේ කියලා තේරෙන දේවල් අපි කියන්නේ හරි ඒ භාෂාව කොහේ හරි ඉගෙනනවා කියලා ආරම්භ වෙලා ආදායි පළවෙනි වතාවට ඒ පන්තියට ගියා කියලා හරිද පළවෙනි වතාවට පන්තියට ගියා ඒ පන්තියට ගිහිල්ලා වාඩි වෙලා ඒ දුන්න සටහන් ටික අනම්මනම් ටික අරගෙන පැය දෙක ඉඳලා අපි ආවා. හරිද? හැබැයි අපිට ඒක තේරුනේ නැහැ. ඒක දවසේ ඒක තේරුනේ. අපි ඊළඟ දවසේ තවත් ලංකාවේ හොඳ ගුරුවරයෙක් ඉන්නවද ඒ ජර්මන් භාෂාව හරි ග්‍රීක භාෂාව හරි උගන්වන්න එක එයාලට ඊළඟ දවසේ. අර දැන් අපිට අකුරු ටික පුරුදු වෙන්න මේක සිංහලෙන් අයන්න කියන එකට මේ තමයි ඒ භාෂාවේ ඒ හැඩතල අකුරු එතකොට දැන් දුන්නු වෙන. අතනට ගිහිල්ලා බලනකොට එතන දැන් ඒ පියවර පාඩම ගිහිල්ලා උගන්වන්නේ වෙන එක. අලුතෙන් ගිහින් පුතා. හරිද? ඊට පස්සේ අපි එතනත් ඉඳලා අපට එදා මේක කොහොමද කරගන්නේ කියලා තේරෙන්නේ. අපි ආයෙත් දවසේ තව කරේ. ඔහොම අපි හැමදාම මේ උත්සාහය අතාරින්නේ නැහැ. ඒ භාෂාව ඉගෙන ගන්න උත්සාහය අතාරින්නේ නැහැ. ඒ වගේම අවුරුදු 100ක් ගියත් ඒ භාෂාව ඉගෙන ගන්නෙත් නැහැ. ඉගෙන ගන්න
ඕනේ.
දැන් මේකෙදි හොඳට බලන්න ඕනේ. අපි දැන් අද ධර්ම දේශනාවක් අහලා ඒ ධර්ම දේශනාව කියන අර්ථ පොරොතුරු ටික පැහැදිලිව විස්තර කරලා හවස් වෙනකොට ඒ ධර්මදේශනාවෙන් සහ ඒ දේශකයන්න් වහන්සේගේ අනිත් ප්‍රමාණිකූල ධම් දේශනා තියෙනවා නම් එහෙම දේශනාවලින් හෝ ඒ දේශනා යහපු දේශනාවෙන් හරි අපට අපේ ජීවිතයේ තියෙන ගැටලුව විසඳෙන්නේ නැහැ කියලා අපට හවස් වෙනකොට ධර්මාර්ථ විනිශ්චය කරලා අර්ථය දෙන්න පුළුවන් නම් ආවනම් අපි ඒ ස්වාමීන් වහන්සේව පැත්තකින් තියලා නේද උන්වහන්සේගේ දේශනා මාධ්‍ය ඕන තරම් තිබුණා වේ ඒක අපට ප්‍රශ්නයක් නෑ මාධ්‍යෙන් අයින් කරන්න අපි දඟලන්න ඕනේ නෑ ඒව තිබුණා අපි ඊළඟට තවත් ඉන්න ලිස්ට් එකේ ඉන්න තවත් කෙනෙක්ගේ ගන්න. අපි ලියා ගන්නවා පොතක හරි මේ මේ හාමුදුරුවන්ගේ දේශනාව මම අහුවා. එයින් මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒකට එක්කන අයින් කරපහැ. හැබැයි ඒ කියපු අර්ථයට ඕගොල්ලොන්ට විමසීම එක දවසෙන් කරගන්න පුළුවන්. ඒ කියන අර්ථය ඕගොල්ලෝ ප්‍රායෝගිකව ඒ කියන ටික විනිශ්චය කරලා ඒ විදියට විමසුවාට ඒ විදියට අර්ථ විනිශ්චය කරාට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා ඕගොල්ලොන්ට හරියට විනිශ්චයකට එන්න පුළුවන්. බැයිනම් ඒ දේශනාවම නැවත නැවත අහමින් ඒ දේශනාවම නැවත නැවත අහමින් මොකක්ද මේ කියන්නේ කියන අර්ථය එනකම් ඒ කියන විදියට විමසලා බලන්න ඕනේ. මේයින් මගේ ගැටලු විසඳෙනවද? විසඳෙනවා නම් ආයේ තව කවුරුත් හොයන්න ඕනේ නෑ. එයා ඒක පුරුදු කරගෙන යනවා. විසඳෙන්නේ නැත්තම් ආයෙත් අලුත් දේශනාවක් අලුත් විචුණාවක් වෙනවා. කීකෙනෙක් කවුරු හරි වේවා එහෙම ධර්මයේ කියනවා කියලා තමන්ට දැනගන්න පුළුවන් හැදා හොඳයි කියලා හිතනවා කියලා කියන දේශනාවක් ආයෙත් ඕක ඔය විදියට නොකරමින් ගියොත් නේද? ඔගොල්ලෝ දන්නවද ධර්මයට අදාළව මේ ධර්ම පරේක්ෂණය ස්වාමීන් වහන්සේ කරන් එනකොට හරිද? ස්වාමීන් වහන්සේ මේ දේ කරන් එනකොට ස්වාමීන් වහන්සේ 2015 අවසාන වෙනකොට 2015 11 වෙනි මාසේ වගේ වෙනකොට වෙන බාහිර කිසිම ස්වාමීන් වහන්සේ නමකගේ පොතපතක් දේශනාවක් කියවන එක දේශනාවක් අහන එක සම්පූර්ණව නවත්තලා දැම්මා. ඒ නිකන් නෙවෙයි. මේ ලංකාවේ ලියවිලා තිබුණු ධර්මය ගැන පොත් තිබුණා නම් මේ ලංකාවේ ධහම ගැන කතා බහ කරන කියන භික්ෂුන් වහන්සේලා හිටියා නම් වහගෙන ගිහිල්ලා නැවතිලා ඒ කියන අර්ථය අහගෙන මම වේගා විමසලා කල්පනා කරලා ආයෙත් උන්වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේ කියන්නේ මේ වගේ තැනක් ගැනද මට මෙහෙම අදහසක් දැන් එන්නේ. මම මේ හිතන විදිය හරිද ඔබ වහන්සේ කියන විදියට කියලා නැවත සාකච්ඡා කරමින් ඒ වෙලාවේ උන්වහන්සේලා ආයෙත් මට කියනවා නම් නෑ මං කියන තැන ඔහොම නෙවෙයි මෙන්න මෙහෙම තැනක් ගැනයි මම කියන්නේ කියලා ඔබේ ගැන නැවත සාකච්ඡා කරමින් ඒ අර්ථය අරන් ගිහිල්ලා ආයෙත් පුරුදු පුහුණු කරලා ආයෙත් ඇවිල්ලා මුණ ගැහිලා ඒ අර්ථය විනිශ්චය කරනකොට මට දැනෙන දේ මම ආයෙත් කියනවා. ඉතින් ඔන්න ඔහොම ගිහිල්ලා 2015 වස් කාලයේ රත්නපුර පැත්තේ ඉන්න වෙලාවක ඒ වස් කාලේ මැද ධර්මාර්ථ විනිශ්චය කිරීමක් එක්ක ත්‍රිපිටකයේ අධ්‍යයනය කිරීමක් එක්ක හරිද? ත්‍රිපිටකයේ අධ්‍යයනය කිරීමක් එක්ක ආපු ධර්ම විනිශ්චයක් මම අපිත් එක්ක හිටපු 4-5 දෙනෙක් ස්වාමීන් වහන්සේලාට මම කියනවා මට මෙන්න මෙහෙම අදහසක් එන්නේ. මෙන්න මෙහෙම අදහසක් මේ කියන දේ ගැන එන්නේ. එලා මෙන්න මේ වෙලාව වෙනකොට අපි හැමදෙනාම ධර්ම දේශනා අහමින් අපි ගුරුවරයා විදියට ඒ වෙනකොට අසුරු කරන්න තියන් හිටපු භික්ෂුන් වහන්සේගේ දෙන අර්ථ විස්තරයට මේක ගැලපෙන්නේ නැහැ. ගැලපුණේ මේ ගැලපුණේ නැති නිසා ඒ වෙලාවේ මාත් එක්ක එකට බණ භාවනා කරමින් හිටපු ඒ කල්යාණ මිත්‍යා මහන්සේලා මේ දේ පිළිගන්න කැමති වුණේ නැහැ. තමයි අපි තාම හොයනවා. අනිත් එක තමයි අපි ගෞරවය කරන ධම හරියටම දන්නවා ඇති කියලා කියන භික්ෂුන් වහන්සේලා කියන්නේ මොකද්ද කියලා අහමින් අපි ඒක පුරුදු කරමින් ඉන්නවා. ඒකට ගැළපුණේ නැති නිසා. ඉතින් නමුත් ඒ වෙනකොට ඒ කියන අර්ථ විස්තරය තුල මට ඇවිල්ලා මම නැවතිලා තිබුණු ගැටලුව ඒ සූත්‍ර දේශනාත් එක්ක ගත්ත අර්ථයත් එක්ක විසඳිලා යන හැටි මට තේරෙනවා. එතකොට මම උන්වහන්සේලාට නැවත නැවත කිව්වා මෙන්න මේ සූත්‍ර දේශනා ටික අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා මතක තියාගන්න තමන්ගේ නුවණ, තමන්ගේ සිහිය, තමන්ගේ සමාධිය කියන මේ කාරණා මත කෙනා කෙනාට අර්ථ උපදිනවා කියන එක තමයි වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මෙන්න මෙයා කියන දේ හරි කියලා දෘෂ්ටිගත වුණොත් අපට හරි දේ සමහර විට අතහැරලා යන්න පුළුවන්. ඒ නිසා වහන්සේලා මෙන්න මේ සූත්‍ර දේශනා ටික අධ්‍යයනය කරන්න කියලා එතනින් පස්සේ පැහැදිලිවම හොයලා බලපු දේ තමයි මට මම විමසන අර්ථයට වඩා මගේ ගැටලුව විසඳන විදිහට අර්ථයක් දේශනා වෙන දේශනා නැහැ. පොතපත නැහැ. එතන ඉඳන් 100%ක්ම ත්‍රිපිටකය කියන දේට නමුරු වෙලා අර්ථ හොයනවා. එතන ඉඳන් ආයෙත් අවුරුදු 3ක් විතර ඉස්සරහට එනකොට තමයි මෙන්න මේ දේශනා ටික හරියටම අර්ථ විනිශ්චය කරොත් මෙන්න මෙහෙම අර්ථයකට එනවා. එතනදී ඉතුරු වෙන කිසිවක් නැහැ. ඉතුරු වෙන කිසිවක් නැහැ. ඉතින් මේ ඒ අර්ථ පරීක්ෂණය කරන්න කලින් මම යම් ගුරුවරයෙක් ළඟ හිටියනම්, ගුරුවරයෙක් ළඟට ගියා නම් ගුරුවරයෙක්ගේ පොත්පත් පරිශීලනය කරන්න පටන් ගත්තා නම් මම ඒ කාලේ වෙන කිසිවෙක්ගේ දේශනා අහන්නේ නැහැ. මම එහෙම මේ ගමන එනකොට ඒ ඒ කාලේ ගුරුවරු කියලාම දැකලවත් නැහැ සමහර ගුරුවරු. නේද? ඔය මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ ඉන්නවා ජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් කාලයක් පැවිදි වෙච්ච ආසන්නම කාලේ හරි සරලව උන්වහන්සේගේ දේශනා සිංහලට පරිවර්තනය කළා දිනා පිටු අපේ නේද? ඔව්. එතකොට උන්වහන්සේලා ඒ පරිවර්තනය කරලා තිබුණු පොත් පුළුවන් තරම් ඒ දේශනා ගන්න පුළුවන් දේවල් අරගෙන ඒවා අහමින් යනකොට ඒවයින් ජීවිතේට එහෙයාට මෙහාට කරලා චූට්ටක් සහල්ලුව පහසුව හදාගන්න පුළුවන්කම තිබුණාට ඔව් ඒකදී සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා තේරෙන දවස එනකොට ඒ ස්වාමීන් වහන්සේත් එක්ක තවදුරටත් ඉදිරියට යන්න ඒ ආ වෙනුවෙන් උත්සාහවත් වෙන එක නවතිනවා. ඊළඟට තවත් මේ අධ්‍යයනය කරන් යනකොට කවුරු හරි කියනවා අර ස්වාමීන් වහන්සේ ධර්මාර්ථ ටිකක් ගැඹුරු වෙන කියා දෙනවා. උන්වහන්සේ අසුරු කරලා බලුවා නැත්ද කියනකොට උන්වහන්සේ ළඟට ගියාම මම අර කිසිවක් ආයේ ඒ අතර නැහැ. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේගේ කියන්නේ කොහොමද දේශනා අහනකොට සමහරවිට දේශනා හම්බෙන්නේ මැදි. ඒකව හිතන්නකෝ කටුකුරුනේ ඥානানন্দ ස්වාමීන් වහන්සේලා වගේ දේශනා අපි අහන්න පටන් ගන්නකොට උන්වහන්සේලා පැවිදි වෙලා අවුරුදු 30 ගණන් ගියේ. දැන් ඔන්න අහනවා දේශනාවක් මගේ. මට හම්බෙන්නේ 200 ගණන් විතර දේශනා කරනකොට ඊට පස්සේ හම්බෙන දේශනාව. ඕක මේ උන්වහන්සේගේ පොත්මයි දේශනා හොඳයි කියලා ආරංචියට ගමන් ඒ තරම් කියපුවාම මට මේකේ මුලක් නැදක් අදක් පිළිබඳව තේරෙන්නේ නැහැ. හැබැයි මට තේරෙනවා මේකේ නොතේරෙන මොකක් හරි දෙයක් තියෙනවා. ඒ නොතේරෙන බව නිසා මට දැන් මේක එකපාරක් කියලා නවත්වන්න බෑ. මට පුළුවන් උත්තරම විදිහට නැවත නැවත කියවමින් බලමින් උත්සාහවත් වෙන ඉඳලා මම උන්වහන්සේ හොයාගෙන වාගෙන ගිහිල්ලා උන්වහන්සේත් එක්ක දවස් කිහිපයක් කතා බහ කරමින් උන්වහන්සේ කියනවා මෙන්න මේ විදියට හිතන්න එක තමයි කරන්න ඕන, මේ මේ තැන්වල තමයි මේ විස්තර තේරුනේ කියලා. එහෙම කියා දුන්නාට පස්සේ ඒ ටික පුරුදු කරමින් මම මාසයකට සැරයක් විතර ගිහිල්ලා උන්වහන්සේව මුණ ගැහෙනවා. දවස් දෙකක් නැවතිලා ඒකම සාකච්ඡා කරමු. එතකොට ඔය විදියට එක ගුරුවරයෙක් අසුරු කරන වෙලාවේ ගුරුවරයා කියන අර්ථය ගන්න ඒ විදියට විමසන්නේ උත්සාහවත් වෙන එක කොහොම කරමින් ගිහිල්ලයි තම වෙලාවට තවදුරටත් එයින් සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නම් නැතිනම් එතනින්
ඒක
ඒකයි මම මතක් කරේ අපිට බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නලා දුන්නා. උන්වහන්සේ සත්‍ය හොයාගෙන යනකොට ඉස්සල්ලාම තමන් ගැන විශ්වාසයක් තිබෙන්නේ නැහැ. දන්න කෙනෙක් කවුරු හරි ඇති කියලා ආලාර කාලාම ළඟට ගියා. උන්වහන්සේ ඉස්සල්ලාම මට මේක හොයාගන්න පුළුවන් කියන අදහසක නෙවෙයි හිටියේ. සත්‍ය දන්නා වූ කෙනෙක් ඇති. ආලාර කාලාමකට ගිහිල්ලා කිව්වා කියන ටික සාවධාන වහන්සේ දෙකින වචන ටික තොල්පටි හෙලවිලා සත්‍ය ටික පිට වෙන්න විතරයි ඕන උනේ කියනල කියන දේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා වචන ටික අල්ලගෙන මතක තියාගෙන අර්ථය මේකයි කියලා කොහොම හොඳට හඳුනගන්න. ඊට පස්සේ මෙයා මේ කියන දේ නිකන් වචන තොරතුරු ටිකක් විතරක් වෙන්න බෑ. මෙයා මේක කියන්නේ ප්‍රායෝගික මොකක් හරි අත්දැකීමකට ඇවිල්ලා. නැත්තම් මේක මෙයාට කියන්න බෑ. ලෝකයක් ගැන කතාවක් නෙවෙයි කියන්නේ. සාමාන්‍ය මිනිහෙක් ගැන කතාවක් නෙවෙයි මේ කියන්නේ. ආකින් සංඥායතන සමාධිය ගැන කිසිත් නැහැ. අර්ථයක් කියලා දෙනවා මොකද්ද? කිසිවක් නැහැ. ඊට පස්සේ කියයි හින් අහන ඔබ මෙහෙම කියන්නේ කොහමද? ඔබ මේක කියන්නේ අත්දැකීමක් ලබා ගන්න පුරුදු ක්‍රමයක් වෙනවද මට ඒක කියන්න කියලා ක්‍රමයක්. ක්‍රමයක් පස්සේ ක්‍රමේ ආයගෙනගෙන ගිහිල්ලා ඔව් මෙහෙම සිහිපත් කරනවා. මේ සත්‍ය හොයා ගන්න උත්සාහය වීර්යය තියන්නේ ඉතින් ආලාර කාලාම විතරක් නෙවෙයි මටත් තියෙනවා හොඳ උත්සාහයක්. මේ තොරතුරු ගැන විශ්වාසයක් පැහැදීමක් මටත් හොඳට තේරෙනවා. මගේ සිහිය බොහොම ප්‍රබලයි. මගේ නුවණ බොහොම තියුණු. මගේ හිතේ තැම්පත් බව බොහොම හොඳට තියෙන නිසා ආලාර කාලාම මේක තමන් විඳිමින් කියන දෙයක් නම් මේක මටත් හොයාගන්න එක අමාරු බැරිකමක් නැහැ කියලා අර කියපු ක්‍රමයට පරීක්ෂණය කරා. ඒ සමාධිය උපදව ගන්නවා දවස් කිහිපයක්. ඒක හොඳට අත්දැකීම් ටික විඳින්මින් දැනෙමින් ගිහින් අහනවා ඔබ කියන්නේ මෙහෙම තරක් කරන නේද? ඒකේ ස්වභාවය මෙහෙමයි නේද? දැනීම මෙහෙමයි නේද? රසිකන ඔබ කොහෙන්ම තම අනිවාර්යයෙන්ම ඔබ අඳුනගෙනමයි කියන්නේ විඳලමයි කියන්නේ වචන ටිකක් ගන්න කෙනාට ඔබ කියන්න බෑ. රසිකේනෝ ඔය දෙහන් කිසිවක් නෑ. මෙතන නවති මේ පිටසට උසහ ඔබ තරම් වේගයෙන් මේක අවබෝධ කරගත්ත කෙනෙක් වෙන පස්සේ බලනවා නෑ මේක නවතින්න සුදුසු තැනක් නෙවෙයි. මේකට ආයෙත් බිරිඳ අම්මා තාත්තා රට කියලා පිළිගත්ත සතුටු වුණා වගේ මේ තැම්පත් බවට සතුටු වෙනවා පිළිගන්නවා බැහැගන්න. මේක ආයෙත් සතුටුණු පිළිගත්ත බැහැගත්ත බවකම හදලා දෙන උත්තරයක් මිසක් වෙන මුකුත් නෑ. නංගම් වලින් විතරයි වෙනස් වෙන්නේ. ඊළඟට කවුද ඊට වඩා දන්න කෙනෙක් ඉන්නේ කියලා අහලා බලනකොට කිව්වා උද්දකරාම පුත්‍ර කියලා කෙනෙක් ඉන්නවා. එයා අටවෙනි ධ්‍යානය ගැන කියලා හොයාගෙන ගියා. එයාගේ බොහොම අහලා පුරුදු කරලා උත්තරේට ආවා. වින්දා ගෙන් ඇහුවා. ඔව් රසොද්ද ඒත් අර වගේමයි ගෙදරේ ඉන්නකොට ප්‍රියමනාප දේවල් අම්මා තාත්තා මෙහෙම බාරගත්තා වගේම මෙන්න මේකටත් සතුටුයි මනස පිළිගන්නවා බැහැගත්. එහෙනම් මේක ඉක්මවා ගියපු තැන බැහැගන්න පිළිගන්න සතුටු වෙන බවත් ඒක මම මගේ විදිහට අනිවාර්යයෙන්ම ඉතුරු වෙයි. එහෙනම් මේක නෙවෙයි ක්‍රමය. අන්න එහෙම ගිහිල්ලා ඊට වඩා ඒ සමාජයේ ඒ රටේ ඒ ප්‍රදේශයේ ආයේ දියුණු කරපු හිතකි පිරිසක් හිටියේ නැහැ. ඒතුව අටවෙනි ධ්‍යානයෙන් එහාට දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. අනේ ඊට පස්සේ ගැටලුව විසඳෙන්නේ නැහැ. ඒක අටවෙනි ධ්‍යානය උපදව ගත්තත් කියලා දැනගෙනයි පරිශ්‍රණය පටන්. ඒකට අපිට කියනවා ඔබ ගුරුවරයෙක් ඇසුරු කරනවා නම් ඒ ගුරුවරයා දෙන ඉලක්කය ඔබ වීරියෙන් උත්සාහයෙන් සම්පූර්ණ කරලා බලන්න. එතකොට ඔබ හොයන දේ ඔබ කැමති වෙන බලාපොරොත්තු වූ සංසිඳිය මෙතන තියෙනවා නම් ඔබට වෙන තැනකට යන්න ඕන නැද්ද? තෘප්තිමත් අය කියන්න ඕන නැහැ. අපට ආය යන්න කියලා හිතුවිල්ලක්වත් හැදෙන්න විදියක් නැහැ. අපි හොයන දේම හම්බුණා.
අපි
ඊට පස්සේ අන්න එහෙම නේද අපිට ඔන්න ඔය ක්‍රමයේ ආදී දෙයක් අපි නොකර අපිට දුක් නැති කරගන්න හදිස්සිය විතරක් තිබ්බොත් නේද අපිට හදිස්සිය තියෙනවා ඒ හදිස්සියට අපි මොකද කරන්නේ ඔව් ඉන්න දේශකයන්න් වහන්සේලා 200ක් නම් අපි දවස් ඕ 200 එකෙක් නාගේ දේශන අහලා 200 ඉවරුණාට පස්සේ දවස් ආයෙත් පළවෙනි එක්කෙනාගේ කාය අහනවා අපට දැන් ප්‍රශ්න තියෙනවා කවුද ඇත්ත කවුද ඇත්ත කියලා මොකේද ඇත්ත තියෙන්නේ නේද මෙහෙම හිතන්නකෝ ඕගොල්ලොන්ට ස්වාමීන් වහන්සේ නිකම් මොකක් හරි කළ දේශනාවක් ඔය මාධ්‍යක තිබිලා හම්ුණා කියන්නකෝ මාධ්‍ය ස්වාමීන් වහන්සේ දේශනා නෑ අපි හිතමුකෝ නිකම් මොකක් හරි පිරිසක් ආපු වෙලාවක සීලය ගැන හරි වෙන මොකක් හරි දෙයක් ගැන කළ දේශනාවක් හම්බෙන එතකොට කියනවා ආරණ්‍ය වාසී පිටුවේ ධර්ම දේශනාවක් කියලා තියෙනවා නමක් දාලා තියෙනවා දැන් එතකොට ඕගොල්ලෝ ඒක ඇහුවා අහනකොට ඕගොල්ලෝ හොයන ඒ හැබෑවටම දුක් නැති කරන්න ඕව වෙන සත්‍ය දේශනාවේ නැහැ. ඒ දේශනාවේ නැහැනේ. එතකොට ඕගොල්ලොන්ට ඒ ස්වාමීන් වහන්සේ ඕගොල්ලෝ ප්‍රතික්ෂේප කරා. එතන එහාට තව දුරටත් උන්වහන්සේගේ දේශනාව අහලා වැඩක් නැහැ. මෙන්න මෙහෙම කතන්දරයක් තමයි උන්වහන්සේ කියන්නේ. හරිද? එතකොට මාධ්‍යයේ ඊළඟට අපි හිතමු ඔය විදිහට අයින් කරාට පස්සේ හැබැයි උන්වහන්සේ ඇවිල්ලා ඉන්න පිරිසට තිබුණු කාල වේලාව ඒ පිරිසට තිබුණු අවශ්‍යතාවය අනුව යාත්‍රා කරලා තියෙන දේශනාව එක්ක දැන් උන්වහන්සේගේ ඊළඟ දේශනාව සහ මේ වෙනකොට උන්වහන්සේ කරන දේශනාවේ හැබෑම මට්ටම ඊට වඩා ගොඩක් වෙනස් නා වෙනස් නා නේද ඔව් අපි යම් වෙලාවක එක බිත්තුන් වහන්සේ නමක්ගේ දේශනාවක් අහලා අපේ තියෙන දුර්වලකම තමයි අපි ඒකට දාලා ප්‍රශ්න අහන්නේ වෙන බිත්තුන් වහන්සේට අපි එක බිත්තුන් වහන්සේ නමක්ගේ ධර්ම දේශනා අහලා අපි ඒක අහන්නෙත් දැන් මාධ්‍යකින්නේ අපට උන්වහන්සේ මුණ ගැහිලා හොයලා ඉගෙන සාකච්ඡා කරන්න විදියකුත් නැහැ අපි ඊට පස්සේ ඒ ටික අහලා ඉවර වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? ගෙහින් අපි වෙන බික්කුන් වහන්සේ නමකින් මේ ප්‍රශ්නේ අහනවා. මම ලස්සන මට ඇහිච්ච එක වෙලාවක එක මහත්යෙක් මට දේශනාවක් අහන්න සැලැස්සුවා 2020 විතර. ඒක ලංකාවේ ප්‍රසිද්ධ දේශනා කරන මම නම කියන්නේ නැහැ. අලාභයතුන් වහන්සේලාට වෙන හැටි. දේශනා කරන බික්කුන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කරමින් යන ගමන් කියනවා මේ දැන් 50 පිරිස බුදුහාමුදුරුවන්ට වඩා පඬිතයි. දැන් උන්වහන්සේ කියන බුදුරජාණන් වහන්සේට වඩා පඬිතයි. එක වෙලාවක අවුරුදු 20ක 22ක කොල්ලෙක් බණ කියන ධර්ම දේශනාව කරමින් ඉන්න ගමන් දේශනාව ඉවරලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියනකොට මම අත උස්සලා ප්‍රශ්නයක් තියෙනවා කියලා අහනවා මෙහෙම ස්වාමීන් වහන්ස ඇහැකන නාසය දිවකය කියන මේවා අනිදස්සනයිලු දකින්න බෑ කියන එක ඇත්තක් මම ඌට පොළොව කලාගෙන යන්න කිව්වා පණ්ඩිතකම් කියන්න එපා හරි මේ ලංකාවේ කමටහන් දෙන අංක 1-2 වලට ඉන්න පිරිස් හරි මම පණ්ඩිතකම් කියන්නේ නැතුව මේ පිළිගන්න මේ හම්බෙන්න තියෙන හැකනාහයත් අනිදස්සනයිලු කියලා ඉස්සු විකාර විකෘති කරපු දහම කියලා දැන් ඔන්න බැනගෙන 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 යනවා. අනිදස්සනයි කියලා ඒකල දේශනාව කළ භික්ෂුන් වහන්සේගෙන් තමයි ගිහින් අහන්න ඕන තේරුම් ගන්න තිකෙනා ඇයි අනිදස්සනයි කියලා කියන්නේ ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ කළ දේශනාව අහලා කියවලා නැති ඒ දේවල් ටික හම්බෙච්ච නැති කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නේ අහපු ගමන් එයා ජීවත් වෙන්නේ එයා දන්න ලෝකේ. එයාට හැකනනාහේ දිය ශරීරයේ තියෙනවා. ඉතින් තියෙන යාගෙන් ඒවා දකින්න නැහැ කියලා වම් පස්සේ කේන් තියන්නත්ද? එයාට මේ ඇත්තක්ම වෙලා එයා ඇහැරෙන්නේ වෙනස් වෙන බව නැති වෙලා යන බව පේන්නේ නැතු යන බව අනිත්‍යයි කියලා හිතමින් ඉන්න යාට ඇහ අනිදස්සනයිමයි දකිව නොකී කියලා මේ කියන එක ඇත්තද කියලා අහපු ගමන් එයා කියන මොන බුරුවද ඔක කිව්වේ කියලා අහන්නේ. එතකොට කවුරු කෙනද තමයි අහන්න ඕනේ. ආ හරි. අන්න ඒකයි අද ධර්ම මාර්ගය පුරුදු කරන කෙනා අහන කෙනාගේ වෙනයි. ඒ අහපු දේ තේරෙන්න තියුණාම ප්‍රශ්න අහන්නේ වෙන කෙනෙක්. නෑ නෑ පුතේ, යම් දුරුවරයෙක් කියලා ඕගොල්ලොන්ට විශ්වාසය ඇති වෙලා මාධ්‍යයෙන් හරි කෙනෙක්ගෙන් අහනවා නම් ඊළඟට ඒ බිත්තුන් වහන්සේගෙන් ඒ මාධ්‍යයෙන්ම හරි ප්‍රශ්න අහන්න ක්‍රමයක් හදා ගන්න ඕන. නැත්තම් තමන් පුරුදු කරමින් යනකොට ඒ ක්‍රමයෙන් යම් ප්‍රතිඵල ලැබෙනවා සහ ගැටලු තන් තියෙනවා කියලා තමන්ට තේරෙනවා නම් ඒක විසඳ ගන්න කොයිදී හිත ලෝකේ හිටියත් හොයාගෙන යන්න. තමන්ට දුක නැති කරගන්න ඕන. එහෙම නැතුව ඔගොල්ලෝ ඔය දේ ඇවිල්ලා මයෙන් ආපු ගමන් මම බැරි වෙලාවත් ඒ හාමුදුරුවෝ ගැන තරහකින් අමනාපයකින් වේවා. එහෙම නැත්තම් මම ඔය කියන ධර්ම කොටස අහලා පුරුදු කරලා නොතිබුණා නම් මම කියන බොරුකෙ. ඒක ඇත්තක්ම කියලා මම ඔයගොල්ලොන්ට කියන්නම්. මගේ ජීවිතයේදී මට 2008 අවුරුද්දේ පැවිදි වෙලා අවුරුදු දෙකකට පස්සේ බුදු මග කියලා පත්තරයක් තිබුණා. අර පත්තරේ කතිරේක ඒ වෙලාවේ එක පත්තර පිටුවක් මම පින්නපාතේ කරන වෙලාවේ මොනා හරි දෙයක් අතල පත්තරයකට දාලා තිබුණු ඒ පත්තර කොල කෑල්ල මට හම්බුණා. ඔයගොල්ලෝ කියන්නේ ඒ පත්තර පිටුවේ තිබුණේ මහා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ ධර්මදේශන අබුරු කරන. එතකොට මම අභිධර්මය කියන දේ ප්‍රතික්ෂේප කරපු වික්ෂුව මම. ඒයි මම ඇසුරු කරපු මයේ වෙනකොට මම ඇසුරු කරපු පිළිවෙලටම ගුරුවරු ටික අභිධර්මය ප්‍රතික්ෂේප කළා. හරිද? අභිධර්මය දොඩ ප්‍රතික්ෂේප කරලා මං ඇසුරු කරන ගුරුවරු. ඉතින් ගුරුවරුන්ට වඩා මට ඒ වෙලාවේ නුවණ නැහැ. ගුරුවරු කියනවා පස්සේ කාලයකදී කරපේවා බුදුහාමුදුරුවෝ ඔච්චර මේ මොකක්වත් මේ වැල්වට අරන් කිව්වේ නෑ මේ තේරණ එක කියලා තියන්නේ කියලා මට පැහැදිලිවම ඔප්පු කළා කියලා. ඉතින් මම ඒක වඩා මට කරපු දෙයක් නෑ. ඉතින් මං ගොයි ගුරුවරුන්ගෙන් ඒ වෙනකොට අහලා තිබුණේ හැකනාහය ගැන. අද අපි පොඩි කාලේ නන්දනන් හිටපු ඒ ටික තියෙන ටික මේකට කලකිරෙන්න මෙහෙම හිතන්න. ඉතින් අතන තියනවා ඇහැ අනිදස්සනයි කියලා. හරි, මෙන්න මේක ඇහිත් එක මම අනිත් ස්වාමීන් වහන්සේලාත් ඔහොත් කියවලා මටත් පෙන්වුවාට පස්සේ මං ආපහු වෙනවෙන් තවත් ධර්ම විකෘති කරන කෙනෙක්. තවත් ධර්ම විකෘති කරන කෙනෙක්. හරිද? 2014 අභිධර්මය කියන දේ අධ්‍යයනය කළ යුතුයි කියලා. හරිද? හේතු සාධක සහිතව අදහස ආවට පස්සේ අධ්‍යයනය කරනකොට අවුරුදු 6කට කලින් මම ප්‍රතික්ෂේප කළ නේද විකෘතියක් කියලා කියපු දේ ඒක තමයි සත්‍ය නේද? ඒක තමයි සත්‍ය. ඒ අභිධර්මයේ ඇත්තක් කියලා මම පිළිගන්න එක වෙන්නේ කවුරුත් කිව්වට නෙවෙයි. අභිධර්මයේ බොරු නම් ප්‍රශ්නයක් නෑ ඒක අයින් කරලා සූත්‍ර පිටකය කියන එක ඇත්තක් නේනා. සූත්‍ර පිටකය ඇත්තක් නේද? ඒ සූත්‍ර පිටකේ අපි දන්නවා අපේ ඒ කාලේ හිටපු රහත් මෙහෙණින් වහන්සේලා නේද? රහතන් වහන්සේලා තම තමන්ගේ ධර්මාභෝධය සහ ජීවිතය ගැන කළ විස්තර තියෙනවා. තේර තේරි ගාථා කියලා එහා තියෙනවා නේද? අහලා තියෙනවා. එතකොට එක වෙලාවක තේර ගාථා කියවමින් ඉන්නකොට මේ තේර ගාථාවල ආනන්ද මහරහතන් වහන්සේ තේර ගාථාව මට කියන්න ලැබුණා. කියවුවා. ඒ කියනකොට ආනන්ද මහරහතන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. මම ඒ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. අවුරුදු 25ක් මම උන්වහන්සේ ළඟ හැවනල්ල වගේ හිටියා. ඉතින් මම උන්වහන්සේගේ සමීපයේදී දැන ඉගෙන ගත්ත ධර්ම කොටස් ප්‍රමාණය 82000 ධර්ම කොටස් වලින් ඒව ධර්ම කොටස් 82000 මම මහා ශ්‍රාවකයන් ආදී භික්ෂුන් වහන්සේලාගෙන් දරාගත් මතක තියාගත් ධර්ම කොටස් ප්‍රමාණය 2000 මම දරාගෙන හිටපු දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්ම ප්‍රමාණය කොටස් 84000 හරිද? දැන් ඒ ටික හම්බ වෙනව කොතනින්ද? සූත්‍ර පිටකේ කුද්දක නිකායේ තේර ගාථා කියන කොටස. හරිද? එතකොට දැන් අභිධර්මයේ කියන දේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේකුත් නැවේ, පස්සේ කාලේ ගොතු කරපු දේවල් එහෙම නැත්නම් ඒවා එදායින්ටවත් බුදුරජාන් වහන්සේ ඉන්න කාලේවත් විත්තුන් වහන්සේලා දැනන් හිටියේ නෑ ආදී විදියට මෙන්න මේ කියමේ කාරණා ටික හේතු සාධක සහිතව මට අත්හරින්න සිද්ධ වෙනවා. ඇයි? 84000 කියන ධර්ම කොටස් ටික බෙදෙන්නේ සූත්‍ර පිටකයට ධර්ම කොටස් 21000යි. විනය පිටකයේ ධර්ම කොටස් 21000යි. අභිධර්මය කියන කොටසේ ධර්ම කොටස් 42000යි. හරිද? එහෙනම් මේ ලෝකේ මේ රටේ ඉන්න කිසිම හාමුදුරුවෝ නමක් කවුරු මොනවා කිව්වත් මට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ දුව මට ඒ හැමෝටම වඩා ආනන්ද හාමුදුරුවෝ ගැන විශ්වාසයි. අද ඉන්න පිරිස් අපට හිතන දේවල් සහ අපට නොගැලපෙන දේවල් ත්‍රිපිටකයේ තිබ්බ ගමන් ඒවා අත්හරිනවා. ඒගොල්ලෝ හිතන්නේ බුදුහාමුදුරුවන්ගේ නුවණත් අපේ නුවණට සමානයි කියලා. එන මේ වරද්ද යෙදිලා තියෙනවා කියලා තේරුණාට පස්සේ ඒ පැත්ත අධ්‍යයනය කරන්න පටන් ගන්නකොට ඔව් ජීවිතය ගැන අර්ථ විනිශ්චය ගන්න සත්‍ය හොයා ගන්න එක ගොඩක් උපකාරී වෙන කොටසක් කියලා. ඒ නිසා අභිධර්මයේ ඉගෙන ගැනීම නෙවෙයි ප්‍රශ්නේ, අභිධර්මයේ නිවැරදි විදියට ඉගෙන ගැනීම ප්‍රශ්නේ. අද අභිධර්මයේ කළු ගන්නන ගොඩාක් බොරු. ඇයි කියලා මං කියන්නද? උතේ ඇහැ අනිදස්සනයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ඔන්න ඇහැ ගැන විස්තර කරනකොට කියනවා. අනිදස්සනයි කිව්වේ ඇයි? දැකිය නොහැකි උදාහරණ කුමා හෝ කියන්න. ඕගොල්ලෝ බලන්න අද සිංහලෙන් තියෙන අභිධර්මයේ ඉගෙන ගන්න තියෙන අභිධර්ම පොත්වලත් අභිධර්මයේ උගන්වන තැන්වල බොහෝ දෙනෙක් උගන්වන කොටත් ඇහැ කියලා කියන්නේ මොකද්ද? පුළුම් තට්ටු හතක් තියෙන තැනකට තෙල් බින්දුවක් තල තෙල් බින්දුවක් දැම්මට පස්සේ ඒ තලබින් තෙල් බින්දුව ඒ පුළුම් වල අර ගෑවිලා එබිලා වැදිලා තියෙනවා වගේ. හරිද? මෙන්න මේ ඇහැ කියන ඇහැ කියන දේ. හරිද? චක්කු ප්‍රසාදය කියන දේ ඇහි මෙන්න මෙහෙම සිවි හතක් තියෙන තැන මෙන්න මේ විදියට තියෙනවා. හරිද? මෙන්න මෙහෙම තියෙනවා. අන කියන දේ මෙන්න මෙහෙම ගොළු ගෙල්ලෙක්ගේ ස්වරූපයෙන් මේ කම්කුහරේ මෙන්න මෙහෙම තැනක දකින්න තියෙනවා. එළුකුහරයෙක්ගේ ස්වරූපයෙන් නාහේ අභ්‍යන්තරයේ තියෙන මේ ස්වභාවයට කියනවා ගාන ප්‍රසාදය. නේද? බුදුරජාණන් වහන්සේ කියනවා යම් වෙලාවක ඇහැ කියලා කියනවා නම් චක්කු කියලා කියනවා නම් චක්කු ඉන්ද්‍රිය කියලා කියනවා නම් චක් ආයතනය කියලා කියනවා නම් චක්කු ප්‍රසාදය කියලා කියනවා නම් මේ ඔක්කොම එකකට කියන්නේ වෙන වෙනම දේවල් නෙවෙයි. එතකොට දැන් අභිධර්මයේ අනිදස්සන කියන අර්ථයෙන් විස්තර කරන ඇහැ අද පිරිසට අභිධර්මයේ උගන්වන තැනට එනකොට දකිය හැකි එකක් වෙලා සෝත ප්‍රසාදය කන කියන එක දැකිය හැකි දෙයක් වෙලා. ඉතින් ඒ අභිධර්මයක් අභිධර්මයේ අර්ථය හොයාගන්න පැතිවෙන පිරිසට පුද්ගලයාට ගැට ගහලා හොයලා අද බලන්නව අපේ රටේ ප්‍රසිද්ධම අභිධර්මී ගණ ගන්න පොට්ටික අරන් කියවලා බලන්න. ප්‍රසිද්ධම පොට්ටික කියවලා බලන්න. ඊට පස්සේ බලන්න ඕගොල්ලෝ මෙන්න ධම්ම සංග නිප්පකරණය මෙන්න අභිධර්මයේ තියෙන තැන් ත්‍රිපිටකය විභංග ප්‍රකරණය ධම්මහදේ විභංගය මෙන්න මේවා කියවලා බලන්න. එතකොට තේරෙයි අද සමාජයේට අභිධර්මය කියලා දීලා තියෙන එක අභිධර්මයේද ගොන් ධර්මයක්ද කියලා තේරෙයි. එන්න මේ වරද්ද වෙලා තියෙනවා. මේ උනේ ඇයි කියලාවත් හිතා ගන්න බෑ. ඇයි මේවා ත්‍රිපිටකයේ පැහැදිලිවම විස්තර කරලා තියද්දී මෙහෙම වැරද්දුවේ ඇයි? එනේ ගැටලුවක් තියෙනවා. අන්න ඒ නිසායි ඕගොල්ලොන්ගේ මගේ ධර්ම මාර්ගයේ පුරුදු පුහුණු වීම කෙනා කෙනා කලින් කලට මාරු කර කර වෙනස් කර කර නේද? ඊළඟට එක වෙලාවකම බොහෝ දෙනෙක් ඇසුරු කරමින් මේ යනවා කියන ක්‍රමයේදී අපට ආරවුල් අ르බුද ඇති වෙන්නේ. දැන් ධර්මාබෝධය කරන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නොයිකදුණු ධර්ම මාර්ගයේ උපදව ගන්නත් උපන් ධර්ම මාර්ගය තවදුරටත් වැඩි දියුණු කර ගන්නත් යම් කෙනෙක් කැමතිනම් එයා මෙන්න මේ වැඩපිළිවෙල අනුගමනය කළ යුතුයි කියලා අංගුත්තර නිකායේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා කියන සූත්‍ර දේශනාවේදී මතක් කරනවා. පළවෙනි කාරණාව. හරිද? පළවෙනි කාරණාවේදී කියනවා ඔබට තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේ හා සමානව ගෞරවය ඇසුරු කළ හැකි. හරිද? ඒ ධර්ම අර්ථ විනිශ්චය කරලා දෙන භික්ෂුන් වහන්සේ නමක් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඔබ සොයා ගන්න පළවෙනි කාරණා. බහුවචනෙන් නෙවෙයි කියන්නේ ඒක වචන. හරිද? එක්ක තථාගතයන් වහන්සේ එහෙම නැත්නම් ඒහා ගෞරවයෙන් ඔබට ධර්මාර්ථ ටික දැනගන්න හැකියාව ඇති කියලා ඔබට විශ්වාස කරන භික්ෂුවක් කල්යාණ මිත්‍රෙක් ගැන ඔබේ පැහැදීම විශ්වාසය ඇති කරගන්න තෝරගන්න පළවෙනි කාරණා. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ඔබ කලින් කලට ඒ භික්ෂුන් වහන්සේ කල්යාණ මිත්‍රයා මුණ ගැහිලා ඒ ධර්ම කතාව අහන්න හොඳට ඒක මතක තියාගන්න ඒ ධර්මාර්ථ විනිශ්චය කරන්න. ඒ විනිශ්චය කරපු ධර්ම කතාවල අර්ථය නැවත නැවත ඒ භික්ෂුව සමග සාකච්ඡා කරන්න කියන්න. හරිද? ඊළඟට ඔබ දස කතා බහුලව ලැබෙන කෙනෙක් බවට පත් වෙන්න. හරිද? ඔබ වීරිය මනාව පවත්වන කෙනෙක් බවට පත් වෙන්න, සීලය මනාව පුරුදු කරන කෙනෙක් බවට පත් වෙන්න, චිත්ත සමාධිය වඩන කෙනෙක් බවට පත් වෙන්න. හරිද? විදර්ශනා ප්‍රඥාව උදේවේ දක්නා ඥානයෙන් යුතුව කටයුතු කරන්න. මෙන්න මේ කාරණාවල ඔබ යෙදෙනවනම් නොයිපදුණු මාර්ගයේ ඉපදීමත් උපන් මාර්ගයේ වැඩි දියුණු වෙමින් ඉහළ මාර්ගඵලයට පත්වීමත් කියන කාරණාව නවත්තන්න බෑ. අසගෙන මහණෙනි ඔය සියල්ල වෙනුවෙන් වෙහෙසෙන්න ඕනෙත් නැහැ. කෙටි කර. මහණෙනි ඔබ ගරුකට යුතු විශ්වාසයෙන් ඇසුරු කළ හැකි කල්යාණ මිත්‍රයා කියලා කියන එකම කෙනා හොයාගන්න. ඒ අනිත් ධර්මතා ටික ඔක්කොම යහා බැඳිලා තියෙන. අනිත් ඔක්කොම ඔබට වැඩේ වීරිය හැදෙයි ඒ කතාව ඇහෙනකොට, ධර්ම ඥානෙයි ඒ කතා ටික ඇහෙනකොට, ඊළඟට ඔබට චිත්ත සමාධිය හැදෙන්න පරිසරය හදයි. ඒ ඔක්කොම ටිකට අදාළ වටපිටාව නිර්මාණය වෙනවා. ඔබ සුදුසු කල්යාණ මිත්‍රයා විතරක් තෝරගන්නා කියලා. අර එතකොට උන්වහන්සේ අපට එහෙම අවවාද ටික දීලා තියෙනවා. අපි නොදන්නා ඉන්නේ, නොදැන ඉන්න එකේ වැරද්ද විතරයි තියෙන්නේ. එතකොට ඒක අතර අවිද්‍යාව වගේ. ඇත්තක් දන්නේ. ඉතින් ඇත්තක් දන්න නිසා අපි වැරදි දේවල් කරමේ ඉන්නවා. අපි තමයි හිතන් ඉන්නවා ඇත්තක් දන්න නිසා මේව වෙන්නේ කියලා. හැබැයි නවත්තන්න බැහැ. ඒ වගේ තමයි ධර්මාබෝධය කරන්නත් අපි කැමති තියෙනවා. යන්න ඕනේ පිළිවෙල අපි දන්නේ නැහැ. යන්න ඕනේ ක්‍රමය අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ ධර්ම දනුම කියන දේ ඒක රාසි වෙලා තියෙන විදිය වැරදි. ඔගොල්ලෝ දන්නවද ස්වාමීන් වහන්සේ පොතක් ලියන්න හේතු වුණේ කාරණා දෙකක් නිසා. පළවෙනි කාරණාව, මම හිටපු ආරණ්‍යට ධර්මය අහන්න ඕනේ කියලා වෙන තැනක පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා ටික කාලයක් එතන නැවතිලා දහම අහලා තිබුණු ධර්මදේශනා ආදියත් උන්වහන්සේලාගේ ඒ උපකරණ වලට දාගෙන ගිහිල්ලා ඒ ගිය තැනක ඉයලා උන්වහන්සේලා ඒ දේශනා අහමින් උන්වහන්සේලා පොතක් ලියලා තිබුණා. හරිද? ඒ පොතේ අඩුපාඩු මොන හරි තියෙනවද බලලා එවන්න කියලා මට එවලා තිබුණා. ඒක ලෝකයට යහපතක් වෙන දෙයක් කියලා. හැබැයි ඒ පොත මම සහ මගේ හිතපු අනිත් ස්වාමීන් වහන්සේලා ආරන්නේ මම කියවලා බලන්න කියලා කිව්වා. මේ කියලා තියෙන දේ මම කවදාවත් කියලා තියෙන දෙයක්ද කියලා. ඒ පොත්වල තියෙනවා මගේ දේශනා අර්ථ කියපු එකෙන් කොටසක්. උන්වහන්සේ මෙච්චර කල් අභිධර්ම පොත් කියවලා රේණුකානේ ස්වාමීන් වහන්සේගේ පොත්වලින් එකතු කරගත්ත කොටසක්. මේක මුද්‍රණය කරන්න කියලා අවසර දුන්නොත් ආයෙත් අලුත් විකෘතියක් සමාජයට යනවා. ඇරෙන්න වෙන මොකක්වත් යන්නේ නැහැ. උන්වහන්සේ හැබැයි කියනවා මුලින්ම මේ ප්‍රසිද්ධ වෙන්න අකමැති කැලෑවක ඉන්න මම ගෞරව කරන මගේ ගුරුදේවයන් වහන්සේගේ අර්ථය තමයි මම මේ කියන්නේ. උන්වහන්සේ කියන්න අකමැති නිසා මම මේ පොතකින් මේක මුද්‍රණය කරලා දෙන්න හදනවා. මම කිව්වේ ඔක්කොම නැත්නම් ඇහෙන්න මම මයික් එකෙන් මේ වගේ දේශනාව කියෙව්වා. ඔන්න අහන්න මේ කියන දේ මම ඔබ වහන්සේලාට කවදාවත් මෙහෙම දේශනාවක් කරලා තියෙනවද? ඒක හේතුව. දෙවෙනි හේතුව, යම් වෙලාවක මේ මහා වසංගතයක් පැතිරෙන්න පටන් ගත්තනේ නේද? ඔය වසංගතය ගැන ආව ගමන් වෛද්‍යවරු ආදී පිරිසකට අවිල්ලා දැනුවත් කිරීමෙන් කිව්වේ මේකෙන් මනුස්සයන්ගේ ප්‍රමාණයෙන් සෑහෙන්න ප්‍රමාණයක් මරණයට පත් වෙන එක වෙයි. මුලින් වෙනකොට දැනන් හිටියේ නෑනේ නේද? යකා ගොඩක් අළු වගේ නේදුනේ, බොහොම භයානකයි වගේ නේ. ඉතින් ඒත් එක්කම මාස කිහිපයක් යනකොට ස්වාමීන් වහන්සේ ඉතාවම දරුණු මට්ටමට රෝග පීඩාවට වැටුණා. ඔය වෙලාවේ එක ස්වාමීන් වහන්සේලාට කියලා ඒ වෙලාවේ මම යතරතුර උන්වහන්සේලාට පොත් අරගන්න ලියාගන්න කියලා මෙන්න මේ තැන්වලුනුයි සූත්‍ර පිටකයේ අභිධර්ම පිටකයෙන් ස්වාමීන් වහන්සේ මේ අර්ථය ගත්තේ පිළිවෙලට මෙහෙමයි යන්න ඕනේ කියලා හිටපු 20ක් විතර ස්වාමීන් වහන්සේලාට සූත්‍ර දේශනාවල නම් පිටු අංක ඉඳන් ඔක්කොම කියලා දුනා. මම බැරි වෙලාවත් අපවත් වුණොත් මෙන්න මේක ගැන ගැටලුව આવොත් මෙන්න මේ ටිකයි අධ්‍යයනය කරන්න තියෙන්නේ. වහන්සේලාට ඔලෝකේ ඕනම කෙනෙකුට මෙන්න මේ ටික පරීක්ෂණය කරලා විනිශ්චය කරලා මේ කියන කාරණාව ඇහෙන දේශනාවේ අඩුවක් වැරද්දක් තියනවාද කියලා ඕන කෙනෙකුට බලන්න පුළුවන් කියලා ඔය ටික තියාදීල ඉක්මනට මිවර කරා ඔය වසංගතයේ එනකොට පටන් ගන්නකොට ඊට පස්සේ රෝහලක ඉන්න වුණා මාස 3ක් විතර. දන්න වෛද්‍යවරයෙක් දානේ ටික ගෙදරින් දෙමින් ඒ දවස්වල පිටින් කාටවත් එන්නත් බෑනේ. මට වෙනම කාමරයක් වෙන් කරලා දීලා මාව පරීක්ෂණය කරමින් බලන ගමන් උන එතුමා මට යෝජනා කළ දේ ඉන්න අතරතුර එතුමට මම මේ දහම එන යන වෙලාවේ හොස්පිටල් එකේ ඉන්න දැම්ම කිව්වා. තියෙන ගැටලු ටික ප්‍රශ්න ටික එක එක ලෝකයේ ගැන තියෙන ප්‍රශ්නේ ඉඳන් මිල මුදල් හාමුදුරුවන්ට පාවිච්චි කරන්න හොඳද නැද්ද කියන ප්‍රශ්නේ ඉඳන් ඇයි මධ්‍යාහ්නෙන් පස්සේ බොහන්සේ කෑම ගන්න නැත්තේ මේ ප්‍රශ්නේ ඉඳන් අහපුවට විස්තර කරලා ඊට පස්සේ දර්ශනය කියන දේ කියා දුන්නාට පස්සේ එතුමා බොහොම ඉක්මනින් මේ අර්ථය ගත්තට පස්සේ එයින් ලැබුණු එතුමාට වෙච්ච වෙනස් වීම නිසා එතුමා යෝජනා කළා ස්වාමීන් වහන්ස ඇයි මේක වහන්සේ දෙන්නේ නැත්තේ මං කොහොමද මේක දෙන්නේ මේ වෙනකොටත් මම තනි තනියෙන් හරි කෙනා කෙනා වෙනුවෙන් හරි මේක කියා දෙමින් ජීවිතයට අතුල් කරනවා බැරි වෙලාවත් ස්වාමීන් වහන්ස මේක ක්‍රමානුකූලව පිළිවෙලට මේ ප්‍රශ්න ටික විසඳගෙන යන විදිය එලගස්සලා තිබුණොත් ස්වාමීන් වහන්ස කොයි කාලෙක හරි මේක කියවන කෙනෙකුට ප්‍රඥාවන්තයෙකුට අර්ථෙයි අනේ ස්වාමීන් වහන්ස මේක අපි මුද්‍රණය කරමු එන මේ ඉල්ලීම නැවත නැවත කළා ඉතින් ඒ එතුමගේ ඉල්ලීමත් තවත් කිහිප දෙනෙක්ගේ ඉල්ලීමත් ඉඳා ඒ රෝහලේ ඉන්න ඒ කාලයේ මෙතුමගෙන් එතුමගේ පරිගණකයයි ඒ ටික ඉල්ලගෙන ඉතින් මම හිමීට වැඩේ පටන් ගත්තා අපවත් වෙලා යන්න කලින් කරුණෝ ටික ඒක රාසී කරලා යන්නම් කියලා ඉතින් ඒක අපවත් උනේ නැතුව බේරුණු හින්දා මට අසනීප නිසා අද ආපු මල්ලිලා පානදුරේ මේගොල්ලෝ මම ඒකට මහන්සි වෙනවට වඩා ඒගොල්ලෝ මං කරපු දේශනා ටිකෙන් ඒ අදාළ තොරතුරු ටික ඒගොල්ලෝ ටයිප් කරලා මට දෙන්නම් අඩුපාඩු බලලා ඒ ටික හදන්න කියලා වහන්සේ මහන්සි වෙන්න එපා දවල් රැය කියලා එහෙම බාරගත්තා. ඉතින් ඒ හින්දා තාම වැඩේ ඉවර නැහැ. ඒ දවස්වල රෙකෝඩින් එකක්වත් මම ගන්න දුන්නේ නැහැ. ඇයි? ඒකද? ඕගොල්ලෝ ඒකේ අර්ථ ටික ආයේ අහන්නේ මගෙන් නෙවෙයි. ඉතින් මේ පැණි කියලා අහලා තියලා මේ පැණි කාලා නැති කෙනෙක්ගෙන් මේ පැණි කෑවම මෙහෙමද කියලා අහුවාම නෑ හොම වෙන්න බෑ කියලා කියයි. අහගෙන අහගන්න වෙලාවේ අපි ඒ වෙලාවේ පැය දෙකක් කතා කරා නෙවෙයි පැය 6-7ක් අපි කතා කරා. ඔව්. මම මේ වෙලාවේ ඒගොල්ලොන්ට ඒ වෙලාවේ තේරෙනකම්ම මම ඒක කියා දෙනවා. ඔයගොල්ලෝ මේක දා බුදුරජාණන් වහන්සේ කාලේ කවුරුවත් නේද වරාය රෙකෝඩින් කරලා තියාගෙන ඒක අහමෙන් උනේ නෑ. මෙහෙම තරහාගත්තා. ඉතින් ඒකේ ඒ හානිය තියෙනවා. යම් කිසි කෙනෙක් හරි ඒකට අර්ථ විනිශ්චය කරලා එයා ඒක ප්‍රායෝගික එයාට වෙන ගැටලු ටිකක් අහලා විනිශ්චය කරගත්තට පස්සේ කිසි ගැටලුවක් නැතුව එයාට දෙන්න පුළුවන්. හරි මෙන්න මේ දේශනා ඇතුලේ තව තියෙනවා ඕගොල්ලොන්ට ගන්න තියෙන තොරතුරු. ඒක ගන්න කියලා දෙන්න පුළුවන්. ඉතින් මේ ඔය හේතුව නිසා තමයි පොත කියන දෙයක් මුද්‍රණය කරන්න පටන් ගත්තේ. ඇත්තට මේක මගේ අවශ්‍යතාවයක් නෙවෙයි. ආවා මේ දවස්වලත් මේ මෙහෙන් ඉඳන් ඒ වැඩේ තමයි කරමින් යන්නේ. දැන් නම් උදව් කරන්න කොට දැන ක්ලාස් කියලා ඉන්නවා නේද? ඉතින් එහෙම වුණොත් පුළුවන් කියන දේ අර්ථ විනිශ්චය කරගන්න පිරිසට තමන් එල්ලිලා ඉන්න දේ අත්හරින්න පුළුවන් පිරිසට ප්‍රයෝජනවත් වෙයි. නේද? හැබැයි මතක තියාගන්න ඕගොල්ලොන්ට හොඳයිම කියලා හිතන දේශනාව සව පිරිසකට වැඩක් නැහැ. හොඳට මතක තියාගන්න. ඒකයි අපි හිතන්නේ මේ ඇහෙන දේ හැමෝටම බොහොම හොඳට ජීවිතයට ගලපලා වටිනාකම දැනෙනවා, අපට උණු වෙනස් වීම වෙනවායි කියලා නෑ හුදේ. මේ දේශනාව ඇහිලා මට බැනලා ගිය හුබිරිස් ඕන තරම්. අන්න
දැන්
කතා කරන්න පටන් ගන්නකොට ඒක විසඳන විදිහට පිළිවෙලට කතා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එහෙම කතා බහ කරගෙන ගියොත් බොහොම පහසුයි කියලා මට හිතෙනවා. ඕලොට්ට බුදුරජාණන් වහන්සේ කළ පළවෙනි ධර්ම දේශනාව ගැන මතකදිනේ. එනිසා අපි ධම්මචක්කපවත්තන සූත්‍රයේම සම්පූර්ණවම කියා දෙන්න යන්නේ නැහැ. මෙන්න මේ අර්ථයට එන්න අපි යන්න ඕනේ ඒ පිළිවෙල මේ සූත්‍ර දේශනාවේ තියෙනවා. හරි? එතකොට මේ සූත්‍ර දේශනාවේ ආරම්භ වන තැනම මතකයි. යම් කිසි කෙනෙක් දුක් අවසන් කරන්න කැමති දෙවිද්‍යා කියන කෙනෙක් නේද? ඒ දුක් අවසන් කිරීම කියන තැනට එන්න කැමති නම් කාරණා දෙකකින් නිදහස් වෙන්න ඕන. කාරණා දෙකක් අත්හරින්න. ඒ තමයි කාමයන්ගේ කාමසපයට කැමති වෙන එක අත්හරින්න ඕන. ඒ කියන්නේ ප්‍රියමනාප රූප සබ්ද ගන්ධ රස පහස වලට තියෙන කැමැත්ත ඇලීම බැඳීම සහිතව ඒ දේවල් ඇසුරු කරන්නේ එයින් සතුට සැනසීම ජීවිතයට උපදව ගන්න පුළුවන් කියන හැඟීමෙන් ඒ තැනින් අත්හැරෙන්න ඕන, නිදහස් වෙන්න ඕන. අනෙක් පැත්ත කායික දුක් පීඩා වෙහස උපද්දවමින් දුක් නැතිවීම කියන දේ ලබාගත හැකියි කියලා. කායික දුක් පීඩා වෙහස උපද්දවමින් දුක නැති කරගත හැකියි කියන ඒ පැත්තනොත් එයා අත්හැරෙන්න ඕන. මේ කාරණා දෙක කියනකොට ওই දෙකේ අර්ථය බොහොම කියනකොට මුන්නහන්සේ ගෙදර සැප විඳින්න ඉඳලා ඒක අත්හැරලා ගිහිල්ලා දුෂ්කර ක්‍රියාව නවත්වා කියන දේ කෙනෙක් හිතුවොත් වැරදි. යම් කිසි කෙනෙක් කාමයට තියෙන ඇලීමත් ශාරීරික දුක් පීඩා වේස උපත්වගෙන දුක නැති කරන්න පුළුවන් කියන හැඟීම කියන මේ දේ යම් දවසක සංසිඳෙන්නේ සමාධිය කියන අත්දැකීම උපදව ගත්තා. හරිද? ඔය අන්ත දෙක අත්හරිනවායි අත්හැරියාය කියලා කියන්නේ චිත්ත සමාධිය කියන දේ උපදව ගත්තා කියන කතාව මේ කියන්නේ ඉස්සත. ඒකයි ඕගොල්ලෝ දන්නවා බෝධි මූලයේ වාඩි වෙලා උන්වහන්සේ ඉස්සල්ලාම පටිච්චසමුප්පාදය කියන සත්‍ය හොයාගෙන යන්න ගවේෂණයක් කරගෙන ඉකේකේ ආනාපාන සති සමාධිය ගැන මතක් වෙලා ටූටි කාලේ තාත්තගේ කුඹුරෙදි කරපු භාවනාව ගැන මතක් කළා. උන්වහන්සේ ඉස්තරලාම කළේ ආශ්වාස ප්‍රාශ්වාසයේ මුල් කරගෙන විඳ ඒ සංසිඳීම නැවත උපද්දව ගන්න ආනාපාන භාවනාවට අවධානය දෙන්න. එයින් රූප සද්ද ගන්ධ රස පහසට තියෙන වටිනාකමත් කායික පීඩා වෙහෙස කියන දෙයත් අතහැරිලා කායික සංසිඳීම සැහැල්ලුව සහිත කුසල අරමුණේ ප්‍රීතිය සපේ කියන දේ උන්වහන්සේට උපදව ගන්න පුළුවන්. මේ තමයි ඒ අන්ත දෙක අතහැරියා කියනකොට කියලා තියෙන්නේ. ඔය දෙක අතහැරියට මධ්‍යම ප්‍රතිපදාව හම්බෙන්නේ නැහැ. හරිද? ඕල්ලෝ අහලා ඇති ඔය අන්ත ගැන කියන සූත්‍ර දේශනාවල කියනවා මෙන්න කාමසුකල්ලිකානුයෝගය ඒකාන්තය, අත්තකිලමතානුයෝගය ඒකාන්තයක් කියලා කියනවා. විඥානයේ එතකොට දව කියන රූපේ ඒකාන්තයක්, නාමය ඒකාන්තයක්, විඥානය මැද. මෙන්න මේ විදිහට කියමේ යනකොට විඥානය මැද කියලා කිව්වට ඒ විඥානය ගැන කියනකොට කියන්නේ මැද නොතැවර වෙන්න, මැද තැවරෙන්න, ඒක බාර ගන්න, ඒකේ රැඳිලා පිළිගන්නව, ඒක වෙන්නව වෙන්නත් දැන් ඊළඟට කියනවා මෙන්න මේ අන්ත දෙක අතහැර තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව කියන දේ අවබෝධ කරගත්තා. මොකද ඉස්ලාම කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගත්තා. එය ඇහැ උපත් වෙලා දුන්නා, ඥානය උපත් වෙලා දුන්නා, ප්‍රඥාව උපත් වෙලා දුන්නා, ආලෝකය ඉපදුනා. නේද? මෙන්න මේ විදියට කියලා උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද කියලා කියනවා. ඒ සම්මා දිට්ඨි සංකප්ප සහිත මෙන්න මේ මාර්ගය කියලා. හරිද? එතකොට ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඒ සම්මා දිට්ඨිය කියන දේ සහිත ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන දේ හොයාගත්තට පස්සේ මේ දුක නම් වූ ආර්ය සත්‍යයි කියලා පෙර නොතිබිච්ච ඥානයකගේ පහළවීම වුණා. හරිද? එහෙම නැති තියෙන මතකද? ධම්මචක්කපවත්තන සූත්‍රය එහෙම තියෙන්නේ. පෙර නොඇසුණු ධර්මය කෙරෙහි ඥානය පහළ වුණා. ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ වුණා කියලා දුක නම් වූ ආර්ය සත්‍ය මෙයයි කියලා දැනගත්තා. හරිද? ඊළඟට ඒක නම් අනිත් ඒවාම කියන්නේ නැතුව කියනවා ඒ දුක කියන ආර්ය සත්‍ය පිරිසිදු දෙකිය යුතුයි කියලා පෙර නොතිබිච්ච ඥානයක් ඉපදුනා. හරිද? පරිඤ්ඤයන්ති මේ නේද? පිරිසිදු දෙකිය යුතුයි. පිරිසිදු දකින්නයි කියලා කියන්නේ එහි සත්‍යම වූ ස්වභාවය චුට්ටක්වත් අඩුවක් කරන්නේ නැතු, අඩු වෙන්නේ නැති වෙන විදිහට පරිපූර්ණවම දැනගත යුතුයි. පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ ඒක. හරි? ඊළඟට ඒ දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ දැක්කා කියලා ඊළඟට ඥානයක් ඉපදුනා කියලා කියන මේ දුක නම් වූ ආර්ය සත්‍ය කියලා දැනගත්තා. ඒ පිරිසිදු දැනගත යුතුයි කියලා ඥානයක් ඉපදුනා. ඒක පිරිසිදු දැකලා අවසන් වුණා කියන ඥානයක් ඉපදුනා. එතකොට මේකට කියනවා ඥාන තුනක් එක සත්‍යයක් ගැන ඉපදලා තියෙනවා. අපි කියන්නේ ආහාර තුනකින් පරිවර්ත 12කින් අවබෝධ කරා කියලා. මේ කියන්නේ ද්වාදස ආකාරයකින් නේද? 12 ආකාරයකින් ක්‍රම තුනකින්. එතකොට මේ දුක නම් වූ ආර්ය සත්‍ය මේ කියලා පෙර නොතිබිච්ච ඥානයක් ඉපදුනා. මොකක් ඉපදවගත් හම්බුණාට පස්සේද? සම්මා දිට්ඨිය සහිත මධ්‍යම ප්‍රතිපදාව කියන දේ අඳුනගත්තට දැනගත්තට පස්සේ. හරිද? මෙන්න තමන් ධර්මාභෝධය කළ පිළිවෙල තමයි ශ්‍රාවකයන්ට දා මේ බුදුරජාණන් වහන්සේ කියා දුන්නේ. හරි? එතකොට ඔය වඩා වෙන විශේෂ ක්‍රමයක්. දැන් මේක මේ විදියට කියනකොට අද ওই දේශනාවල ওই ඔක්කොම ටික ඇතුළත් වෙලා තිබුණාට අද ඉස්තරලාම අපි ඉගෙන ගන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය මොකද්ද කියලා අපි ඉගෙන ගන්නවා. දුක නම් වූ ආර්ය සත්‍ය මොකද්ද කියලා අපි ඉගෙන ගන්නවා. ඒ ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, මරණයට පත්වීම දුකයි, ප්‍රියංගම වීම දුකයි, අප්‍රියං ආයක තීම දුකයි. කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධය දුක. හරි නේද? කොහොම අපි දන්නව ඉගෙන ගන්න. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ සම්මා දිට්ඨිය කියන දේ අවබෝධ දැනගත්තට පස්සේ ධම්මාදිත්‍ය කෙරෙහි නුවණ අවබෝධය ඉපදුනාට පස්සේ උන්වහන්සේට දුක නම් වූ ආර්ය සත්‍ය මෙයයි කියලා පෙර නොතිබිච්ච ඥානයක් පහළ වුණේ කියලා. හරිද? මෙන්න මේ දෙක ලොකු වෙනසක් තියෙනවා කියලා ඕගොල්ලොන්ට කියන දේ අර්ථ තේරෙනවාද නැත්නම් මතක් කරන්නද? දැන් අපි මේ ධර්ම මාර්ගයේ පටන් ගන්නකොට අපි පටන් ගන්නේ ටූටි දවසේ ඉඳන් අපි දැනගත් ඉගෙනගත් ධාරි සත්‍ය හතර කටපාඩම් කරපු දේ මුල් කරගෙන තමයි අපි වැඩේට එන්නේ. හරිද? ඒ ආර්ය සත්‍ය හතරේදී මේ ආර්ය සත්‍ය හතරවෙනි ආර්ය සත්‍ය කියනකොට ඒක අපි දන්නා වූ දෙයක් වෙලා තියෙනවා. මොකද්ද? සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා අංග 8ක් තියෙනවා. මෙන්න මේ අංග 8 වැඩුණා නම් වැඩෙන්න තියෙන්නේ. එතකොට ප්‍රශ්නේ ඉවරයි කියලා අදහස අපට තියෙනවා. හරිද? එතකොට ඒ සම්මාදිට්ඨිය කුමක්ද කියලා විමසගෙන යන කෙනාට බුදුරජාණන් වහන්සේම කිව්ව සම්මාදිට්ඨිය කුමක්ද කියලා කියපු තොරතුරු ටිකම දැන් ආයෙත් ඉදිරියට ගන්න. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දුක්ඛ ගැන ඥානය, දුක හට ගැනීම ගැන ඥානය, දුක අවසන් වීම ගැන ඥානය, අවසන් වෙන මාර්ගය ගැන ක්‍රමය ගැන ඥානය කියලා තියෙනවා. එතකොට දැන් මේ හතර දැන් අපි මේ කතා කරේ ප්‍රධාන සත්‍ය හතරක ඒ හතරවෙනි සත්‍යයේ එක කොටසක් සම්මා දිට්ඨිය ගැන. දැන් මම අවුරුදු ගාන මේ විදර්ශනා කරනවා ආර්ය සත්‍ය විමසනවා කියනකොට කළ වැඩේ මම ඕගොල්ලොන්ට කියන මම ඒක කියන්න ලැජ්ජ නැහැ. වැරදුණු විදිය අපි හරි කියලා හැබැයි කළ හැටි.